ගරු අග්‍රාමාත්‍යතුමා ඔබතුමාට මිනිත්තු 15ක කාලයක් තියෙනවා.
ගරු නියෝජකතා නායකතුමනි, අද දින තුරාය වේලේකනේ දෙවෙනි දිනේදී වචන ස්වල්පයක් කතා කිරීමට හැකිවීම ගැන විශේෂයෙන් අපේ රටේ ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ට කළ හැකි ශක්තිය රජය විසින් ක්‍රියාත්මක කරන ක්‍රියාදහමය පළමු කොට ප්‍රකාශ කරන්න කැමතිමි. අද අපි මුහුණ දී සිටින්නේ තාත්මත් අභියෝගාත්මක කාල පරිච්ඡේදයක්. එනමුත් මේ නිසා යළි නැගී සිටින්නේ නැති යන බැහැ මත දායක වීමට අප එක්විය යුතු නැහැ. අපට පුළුවන්කම තිබෙනවා මේ අර්බුදයෙන් හිසෝස්වා යළි ගොඩෙන්. ඒ නිසා එවැනි අඳුරු අදහස් ගුණාත්මක සංකල්පයක් පමණක් බවත්, ඒ සඳහා වටිනා කාලය අපි මිඩංගු නොකර වැඩි වැඩියෙන් වෙහෙස මහන්සි වී කටයුතු කරන්න කැපවෙන්නට ඕනේ. අපි මූණ දෙන අර්බුදයේ දරුණුතම ලක්ෂණය බවට මූල්‍ය හා ආර්ථිකය වර්ධන වේගය කඩාවැටීමේ බරපතල තත්ත්වය පෙන්නුම් කරනවා. ඒ බව ජනාධිපතිතුමා එවැනි කතාවේදී ප්‍රකාශ කළා. ඒ පමණක් නොව පාර්ලිමේන්තුව සැසිවාරය විවෘත කරන කතාවේදීද ප්‍රකාශ කළා. මේ ප්‍රශ්නය හමුවේ ආණ්ඩුවයි විපක්ෂය අතර යම්කිසි සාකච්ඡා මාලාවල් ඇති කළ යුතුය. එකඟතාවයක් මේ අර්බුදයක් පවතිනවාය. එය අන් කිසි දවසකට වඩා දරුණු අර්බුදයක් කියන ටිකත් එකඟතාවයකින් දෙපාර්ශ්වයම ප්‍රකාශ කරලා තිබෙනවා. ඒ නිසා අද දින වෙන විට විරුද්ධ පක්ෂය ඒ කළ ප්‍රකාශයන් ගැන සිහිපත් නොකර අයවැය ලේඛනයේ මේ ඇති කරලා තිබෙන තුරු අයවැය ලේඛනයේ සහනයන් දිහා හෝ වැඩපිළිවෙල දිහා බලන්නේ ඒ ගැඹුරු ප්‍රකාශයන් කළ අය හැටියට නොමන බවත් හුදෙක් විවේචනයක් කිරීම සඳහා පමණ බව කණගාටුවෙන් සඳහන් කරන්න ඕනේ. දැන් ආර්ථික ප්‍රතිසංස්කරණ අපි ප්‍රකාශ කළා. මුදල් මන්ත්‍රීතුමා හැටියට පාර්ලිමේන්තුවට අයවැය ඉදිරිපත් කරන අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. ඒ වගේම අපේ රටේ තිබෙන ප්‍රධාන ශේස්ත්‍ර ගණනාවක අර්බුදය පිළිගනිමින් ඒවාට මේ කෙටි කාලීන විසඳුමක් ලෙස 2023 අයවැය ලේඛනයේ ඉදිරිපත් කිරීම සඳහා යන කාල පරිච්ඡේදයේ පියවර රාශියක් ගැන තිබෙනවා. පාර්ලිමේන්තුවේ සාකච්ඡා කළ යුත්තේ ඒ පියවරවල්. නමුත් දැන් අපෙන් ඇහුවා සමහර විට ප්‍රචාරය සඳහා වන්න පුළුවන්. විරුද්ධ පක්ෂයේ සංවිධායකතුමා කිව්වා කිසිම දේශපාලන ප්‍රතිසංස්කරණයක පියවර කරන්නේ නැහැ කියලා. ඉතින් මගේ කාලෙ මම ඒ සඳහා යොදන්න කැමති නැහැ. ආර්ථික ප්‍රතිසංස්කරණ කිසිවකට අවතීර්ණ වෙලා නැහැ කියලා. ඉතින් ප්‍රචාරයේ වශයෙන් හොඳයි. නමුත් සත්‍ය එවන ඒ නොවන බව හෘදේ සාක්ෂිය කියාවි. පාර්ලිමේන්තුවට දීර්ඝ සාකච්ඡාවකින් පසු 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත ඉදිරිපත් කර තිබෙනවා. විරුද්ධ පක්ෂයත් රටේ ජනතාවගෙන් විශාල කොට්ටාසයක ඉල්ලීම අනුව 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතුළත් ප්‍රධාන කරුණුවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යළිත් සංශෝධනය කරන්න කියලා මේ අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ඇමතිතුමා ඉන්නවා. එතුමා ඉදිරිපත් කළා. එය දැන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියෝගයට ලක් වෙලා තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අප වෙත තාම ලැබිලා නැහැ. එය ලැබුණාට පස්සේ තමයි පාර්ලිමේන්තුව එය විවාද කොට සම්මත කිරීමට අවත් වෙන්නේ වේ හැක්කේ. ඉතින් මේ ව්‍යවස්ථානුකූල අයන්න මම පැහැදිලි කරන්න තව වෙලාවක් ගන්නෙ නැහැ. ඒ අවශ්‍ය පියවරවල් පාර්ලිමේන්තුව තුළ විශේෂ කාර්ක සභා රාශියක් ඇති කරමින් මේ පියවර ප්‍රතිසංස්කරණේ ක්‍රියාමාර්ගවලට අපි බැහැලා තියෙනවා. අපි සාකච්ඡා ආරම්භ කළා තියෙනවා විරුද්ධ පක්ෂයත් එක්ක. සමානාංගතුමත් සංවිධායකතුමත් හිටියා. පක්ෂ නායකයන් එක්ක සාකච්ඡා කළා අපි ජාතික සභාව පිහිටවීම ගැන. අද දිනේ ඊය දිනේ සවස් වෙනකොට ඒ සඳහා කරුණු ඉදිරිපත් කරන විරුද්ධ පක්ෂයකට වුණා. සමහර පක්ෂ මේ වෙනකොට තමන්ගේ කරුණු ඉදිරිපත් කළා තෙන සංගීතය පිළිබඳව කටයුතු කරන්න. රජය ගත්ත එකඟතාවයන් අනුව කටයුතු කරමින් තිබෙනවා. ඒ වගේම අපි බැලිය යුත්තේ මම යලිත් කියන්නට කැමති, අපි බැලිය යුත්තේ මේ ඉලක්ක කරා සියලු දෙනාගේ ඒකාබද්ධ වැඩපිළිවෙලක් නිර්මාණය කිරීමයි. අපි කවුරුත් පිළිගන්න අර්බුදය ඉතාම බරපතලම අර්බුදයක් කියලා. මේ අර්බුදයෙන් ගොඩ එන්නට පුළුවන් මාර්ගයට ජාත්‍යන්තරව තිබෙන සාකච්ඡාවල් සාර්ථක වීමෙන් පවතිනවා. ඉතාම සතුටුදායක තත්ත්වයක පවතිනවා. සභානායකතුමා මේ වෙනවස්තේ ප්‍රකාශ කළා ADB එක ඇතුළු එක්සත් ජාතීන්ගේ සංවිධාන රාශියක් අපගේ සහයෝගයට ඇවිල්ලා තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් කෙරුණු සාකච්ඡාවල් සතුටුදායක බවත් ඒ පිළිබඳ ශ්‍රී ලංකාවක ඉදිරියට යන්න පුළුවන් බව ප්‍රකාශ කළ තිබෙනවා. ඒ අද පෙරවරුවේ ප්‍රකාශයට පත් කර දෙවෙනවා. ඉතින් අපි වගකීමෙන් මේ ඇති වී තිබෙන විශ්වාසය මත යළිත් රටත් ආර්ථිකයත් ගොඩනැගීම සඳහා වූ කාර්යභාරයට එක් වී කටයුතු කරමු. ඉන් පස්සේ පුළුවන් ඔබලා කියන කාලය අනුව ව්‍යවස්ථාව අනුව ඡන්දයන් පැවැත්වීම සඳහා ගමන් කරන්න. මම සීමකප් කරන්න කැමති මේ හැවැයි ලේඛනයේ විශේෂයෙන් සංශෝධනයන් ඉදිරිපත් කිරීමෙන් අතිරේක වියදම්, ඒ වගේම ඉන්දියානු ණය සහනාධාර, විදේශ ආධාර, ඒ වගේම සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලට අවශ්‍ය වැසිස්ස අයවැය වියදම් අඩු කර ගැනීම සඳහා මේ මාස දෙසැම්බර් දක්වා අවශ්‍ය පියවරවල් යෝජනා කිරීමට මේ සංශෝධනය ඉදිරිපත් කළ තිබේ. ඒ නිසා ඒ අනවශ්‍ය වියදම්ද අඩු කරමින් තා පැහැදිලි ක්‍රියාමාර්ග රාශියකට හා ජනතාවගේ සහනයන්ට අපි ගමන් කරන්න පුළුවන් යෝජනා රාශියක් ජනාධිපතිතුමා ඉදිරිපත් කළා. මං සිහිපත් කරන්න කැමති කෝවිඩ් වසංගතයෙන් අපි බැටකාල වැටුණා නෑ කියන්න බෑ. අපේ ආර්ථිකය නිෂ්පාදන මාර්ග සමහර කාලෙට මාසෙකට එකහමාරකට වහලා දාන්න සිද්ධ වුණා. ජනතාවගේ ජීවිත ආරක්ෂා කරගන්න එතැන් පටන් ලෝක ආර්ථිකයේ පසුබැහැමක් පවතිනවා. මේක තමයි ජාත්‍යන්තරව තිබෙන සැබෑ තත්වය. එක්සත් ජනපද ඇමරිකාව ප්‍රධාන ලෝක ආර්ථිකයේ පසුබෑමක් තිබෙනවා. විවිධ ගැටලු විශේෂයෙන් බලශක්ති අර්බුදය හා ඒවයි හිංගයන් බලපාන තත්ත්වයකට ගමන් කරා. එක්සත් ජනපද ඇමරිකාවේ ජනාධිපතිතුමා ජෝ බයිඩන්, US President Joe Biden on the 9th of June 22, only 4 months ago, one of the reasons prices have gone up is because a handful of companies who control the market have raised shipping prices by as much as 1,000%. It's outrageous, he says, and I'm calling on Congress to crack down on them. May බඩු ප්‍රමාණයේ ලෝකයේ තිබෙන නැව් ගමනාගමනයේදී රක්ෂණය වැඩි කළා. ඒ වාගේම ඒවායේ මිල ගණන් වැඩි කරා. ඒ නිසා ඇමරිකාව ජනාධිපතිතුමා කරන ප්‍රකාශය අපි කාටත් තේරුම් ගන්න ඕනේ. ජාත්‍යන්තරව අපි ගණදෙනු කරන්නේ ඒ අවාසිදායක තත්ත්වයන් තුළ අපනයනයන් වැඩි කර ගැනීමට හැරී තිබෙනවා. අපේ ආනයනන් බෝදුරට කපාරින්නට සිද්ධ වුණා. ඒ නිසා ඒ අලුත් වෙළඳ පොළවල් කරා ගමන් කරන්න පුළුවන් ක්‍රියාමාර්ගයට අපි දැන් ලෝක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් ලෝක බැංකුවත් ඒ වාගේම ජාත්‍යන්තර අනිකුත් අරමුදල හා අපට ආධාර දීමට උදව් කිරීමට අත්වැල් බැඳගෙන ඉන්න රටවල් වෙනුවෙන් අපි මේ අවස්ථාවේදී ඒ විශ්වාසය යළිත් ප්‍රකාශ කරනවා. එයයි පාර්ලිමේන්තුව කළ යුත්තේ. මම හිතනවා පාර්ලිමේන්තුවේ එක්සත්ව මේ අපට සහයෝගය දෙන ආය මූල්‍යයා රටවල් වලට එලෙස එක්සත්ව මේ ක්‍රියාමාර්ගයට අපි ගවතීරණය වුණොත් අපිට ශක්තිමත් රටක් බවට පරිවර්තනය කර ගැනීම හා ජනතාවගේ විශ්වාසය එලෙස ඇති කර ගැනීමට පුළුවන්කම කලා පැමිණ වෙනවා. විශේෂයෙන් අපි මූණ දෙන ප්‍රධාන ප්‍රශ්නයක් මං කලිනුත් දවසක් ප්‍රකාශ කළා. මේ අයවැය ලේඛනයේද පවතිනවා. විශේෂයෙන් ප්‍රවාහනය හා බලශක්තිය පිළිබඳ අපේ රටට ජාතික වැඩපිළිවෙලක් නැහැ. මේ පිළිබඳ විශේෂඥ සඥයන් විවිධ කාලවල විවිධ අවුරුදුවල දිගටම ප්‍රකාශ කරනවා. හැම ආණ්ඩු කාලයක්ම සෙයි. ඒ නිසා දැන් අපි මූණ දෙන්නේ එවැනි පැහැදිලි ප්‍රතිපත්තියකට අවතීර්ණ වෙලා තාම තෙල් නිෂ්පාදනය නොකරන රටක් ඇටියට ඒ පැත්තත් විදුලි බල නිෂ්පාදනය හරියාකාර කළමනාකරණය කර ගැනීමේ ක්‍රියාමාර්ගයකට ඇතුළත් වීමට පුළුවන්කම සඳහායි. ඒ වගේම ඇති නැති පරතරය වැඩි වෙමින් පවතුනා. එය මේ වෙනමිට ශ්‍රී ලංකාවටද බලපාලා තියෙනවා මේ පසුගිය කාල පරිච්ඡේදයන් හරහා. නමුත් රජයේ බදු ආදායමේ ප්‍රබල ආදායමක් බවට පරිවර්තනය කර ගැනීම ඕනාකමට අපට සිද්ධ වෙනවා කටයුතු කරන්න. එසේ නොකරොත් අපේ රාජ්‍ය වියදම් විශේෂයෙන් රාජ්‍ය සේවකයන්ගේ වැටු ඒ වාගේම විශ්‍රාම වැටු වැනි සඳහා යන වියදමම අපිට අපේ ආදායම හා කිට්ටු වෙනවා. ඒ නිසා
ගරු අගමැතිතුමනි තම මිනිත්තු 3ක කාලයක්
කරාමු ක්‍රමානුකූල කිරීමට තොරතුරු සාදා ගැනීමට ආර්ථික සංවර්ධනය කරා ළඟා කර ගැනීමට සියලු දෙනාගේ සහයෝගය අත්‍යවශ්‍යමයි. මේ ජාතික පරමාර්ථ සාක්ෂාත් කර ගැනීම සඳහා ව්‍යාපාරික සාර්ථකත්වය සඳහා සහභාගීත්වය හෞල්කාරීත්වය අරමුණු එකතු කරා වාතාවරණයට අපි ගමන් කරන්නට ඕනේ. අපේ රටේ පොදු ආර්ථික නාරටය ගොවි ජනතාවයි කෘෂිකර්මාන්තයයි. ඒ නගා සිටීම සඳහා අවශ්‍ය සියලු සහයෝගයන් මේ අයවැය ලේඛනයේ ප්‍රකාශ කරලා තිබෙනවා. පොහොර සිට ණය ආධාර කපෑ හැරීමේ සිට විශේෂ බරකින් අපේ ආහාර නිෂ්පාදනය වැඩි කිරීමට ඒට සම්බන්ධිත අනිත් ශ්‍රේෂ්ඨ ඒ වගේම බොහෝ සෙයින් කතා වුණු ප්‍රධාන දෙයක් තමයි ගරු නියෝජ කතානායක තුමනි අපේ රජයේ ආයතන ප්‍රතිවිහිත ගත කිරීම ගැන රජයේ ආයතනයන් ප්‍රතිවිහිත ගත කිරීම සම්බන්ධව මත අර්ථ නිරූපණය කරනවා. සියලු දේ පුද්ගලිකකරණයට පරිවර්තනය වෙනවා. ලාභයට පරිවර්තනය කර ගැනීමට හැකි ආයතන ගැන අනුගමනය කරන්නට තිබෙන ප්‍රතිපත්ති දිහා අපි බලන්නට ඕනේ. එහෙම බලලා තියෙනවා කලින්. මම සිහිපත් කරන්න කැමතියි අපේ රටේ විදුලි බල මණ්ඩලය මේ පළවෙනියෙන් පටන් ගත්තේ ඉලෙක්ට්‍රිසිටි ඇඩ්වයිසරි බෝඩ් 1924 සෙන්ට්‍රල් ඉලෙක්ට්‍රිසිටි බෝඩ් 1951 සිලෝන් ඉලෙක්ට්‍රිසිටි බෝඩ් 1969 ලංකා ඉලෙක්ට්‍රිසිටි කම්පැනි සබ්සිඩරි 1982 ඉතින් මේ ආකාර වශයෙන් අපි විවිධ ආකෘති දිහා බලන්න ඕනේ වැය ශීර්ෂය භාණ්ඩාගාරයේ මත පටවන ක්‍රියා දහමෙන් ඉවත් වෙන්නේ. ඒ නිසා ආණ්ඩුව විරුද්ධ පක්ෂයත් එවන් නිර්මාණශීලී වැඩසටහන් සඳහා අලුත් මොඩලයන් පාවිච්චි කරන්න වෙනොත් නැත්නම් මේ අලාභය භාණ්ඩාගාරයට ගෙවමින් සිටින්නට බැරි අර්බුදයකට අපි ගමන් කර තිබෙනවා. මං මේට වඩා කාල වේලාව ගන්නේ නැහැ. නමුත් මම සඳහන් කරන්න කැමතියි අපි මේ අයවැය ලේඛනයේ ඇති වී තිබෙන සහනයන් අතර විශ්‍රාම වයස 60 දක්වා කලින් තිබුණු තත්ත්වයට ගෙනවිත් තිබෙනවා. ඒ වගේම වැට් බද්ද ඉදිරිපත් කළා තිබෙනවා. ජාතික ණය කළමනාකරණ ආයතනය අපි මධ්‍යම කුඩා කර්මාන්ත සඳහා අපේ බැංකු ඔක්කොම ණය දීලා තියෙනවා. රජයේ සංස්ථාවල් සඳහා ණය දීලා තියෙනවා. මේ ප්‍රධාන බැංකු දෙක යළිත් හරි මගකට පරිවර්තනයකට ඒ බර ඒ ආයතන විසින් දැරිය හැකිද නැද්ද කියන ක්‍රියාදහමේ ජාතික සංවර්ධන ප්‍රයත්නකට මේ රාජ්‍ය බැංකුවලටද දැවන්ත කාර්ය භාරයක වගකීම් අද හැවරෙන බව මේ අයවැය ලේඛනයේ ප්‍රකාශ කරනවා. ඒ කියන්නේ මේ බැංකු සියල්ල විකුණනවා කියන කතාව නෙමෙයි. ඒ වැරදි කතාවක්. විරුද්ධ පක්ෂයේ වගකීමකින් මේ ගැන කටයුතු කළ යුතුයි කියන එකයි අපි විශේෂයෙන් මේ අවස්ථාවේදී කියන්නට ඕනේ. අපේ රටේ ජනතාවගේ වැඩි දෙනා ග්‍රාමීය කාන්තාවන්ගේ ආරක්ෂාව සඳහා සමාජ ආරක්ෂක දල වැඩි කිරීම සඳහා පියවර රාශියක් කරගත්තා. ඒවා ගැන ලේඛනය මම ඉදිරිපත් කරනවා, මම කියවන්න ගන්නේ නැහැ. මගේ කතාවේ කාලය හමාර වී තිබෙන නිසා මම ඉතාම ඕනෑකමින් කියන්න ඕනේ, අපි විදේශ සංචාරකයන්ට පනවා තිබුණු තහංචි මේ වෙනකොට සමහර රටවල අයින් කරලා තිබෙනවා. අපි යන්නේ ඉදිරියට විදේශ සංචාරක කාල පරිච්ඡේදයට. මේ තුලින් විදේශ විනිමය වැඩි කර ගන්නට පුළුවන්කමට අපිට අවතීර්ණය වෙන්න පුළුවන් විශ්වාසය තිබෙනවා. ඒ වගේම ගරු නියෝජ කතානායකතුමනි, අපේ ආර්ථික ගමනේ ග්‍රාමීය ප්‍රජාව කරෙහි තමන විශ්වාසය වැඩි කරමින් ආහාර නිෂ්පාදනය අතින් අපි ඩොලර් වවම කියන අලුත් සංකල්පය, අපි ආහාර නිෂ්පාදනය කරන්නේ පිටරටින් ගේන ආහාර සඳහා යන මිල අපේ රට ඉතුරු කරගන්න, අපේ අතිරික්තයක් අපනයනය කරන්න මේ ක්‍රියාමාර්ග තමයි අපට යළි ඉසෝසවන්න පුළුවන් වෙන්නේ. ග්‍රාම සේවක කොට්ටාස 14022ක් මුල් කරගත් ඒ අලුත් වැඩ සටහන ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරපු ආහාර සුරක්ෂිත කිරීමේ ජාතික මහා වැඩපිළිවෙලට අන්තර්ගත කරලා දියත් වෙනවා. ඒට ජාත්‍යන්තර මූල අරමුදලත් ඒ වාගේම ජාත්‍යන්තර ආයතන ගණනාවක සහයෝගය මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්නේ. ඒ ග්‍රාමීය ආර්ථික ශක්තිය යළිත් ගොඩනැගීම සඳහා වූ ගමන ශක්තිමත් කරන්නට පුළුවන් විශ්වාසය නිසායි. ඒ නිසා මේ අවස්ථාවේදී අපි පටු දේශපාලන මතයන්ගෙන් දුර වෙලා අපි කවුරුත් ප්‍රකාශිතව එකඟ වී තිබෙන සාන් දිගටම ප්‍රකාශ කරන මේ ආර්ථික හා මූල්‍ය අරමුදලේ විසඳුම් මාර්ගය අද ඉදිරිපත් කරන්න තිබෙනවා. ඒ විසඳුම් මාර්ගය එකට අපේ රට ගොඩගමු කියන ක්‍රියාමාර්ගය මේ අවස්ථාවේ සහයෝගය දක්වන ලෙස පාර්ලිමේන්තුවෙන් අපි ඉල්ලා සිටින ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු අගමැතිතුමනි. ගරු විපක්ෂ නායකතුමා,
විසර්ජන පනතට සංශෝධන එකතු කිරීමේ අවස්ථාවේ අතුරු අයවැය සාකච්ඡාවට භාජනය වෙන මොහොතේ මං කැමති මේ අවස්ථාවේ කරුණු කිහිපයක් ඉදිරිපත් කරන්න. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අඟහරුවාදා දවසේ ගරු ජනාධිපතිතුමා අයවැය අතුරු අයවැය 2022 ඉදිරිපත් කරා. ඊයේ දවසේ Current Economic Situation in Sri Lanka and the Way Forward කියලා වර්තමාන ආර්ථික තත්ත්වය සහ ඉදිරි ගමන පිළිබඳව ආචාර්ය නන්දලාල් වීරසිංහ මැතිතුමා මහ බැංකුවේ අධිපතිතුමා හොඳ ඉදිරිපත් කිරීමක් කරා. ඇත්තම කතා කරනවා නම් රටේ ඇත්ත තත්ත්වය තියෙන්නේ නන්දලාල් වීරසිංහ මැතිතුමා ඉදිරිපත් කරපු අදහස් වල. අපි දකිනවා අතුරු අයවැය කතාවේ දෝෂ රසක් තිබෙනවා. දැන් ගරු ජනාධිපතිතුමා පටන් ගන්න තියෙන්නේ මෙන්න මෙහෙම. තුන්වෙනි පිටුවේද කොහෙද තියෙනවා ගින්දර රත් වෙනතුරු හැලියේ සතුටින් දිය කෙලින කකුලු. අපි බලමු කවුද මේ ගින්දර නිර්මාණය කරේ. ගින්දර රත් වෙන රාජපක්ෂ ඇතුළු පොහොට්ටු ආණ්ඩුව. ඉතින් මම දන්නේ නැහැ කවුද මේ කතාව ලියලා දුන්නේ කියලා ජනාධිපතිතුමාට. ගින්දර රත් වෙන ගින්දරක් මේ රටේ මහා ගිනි ජාලාවක්, මහා ආර්ථික සමාජීය දේශපාලනික ගිනිකන්ද නිර්මාණය කරේ කවුද? රාජපක්ෂ පවුල ඇතුළු පොහොට්ටු ආණ්ඩුව. ගොවියා, දීවරයා, කම්කරුවා, දුප්පතා, කුඩා හා මධ්‍ය පරිමාණයේ ව්‍යාපාරිකයා, ව්‍යවසායකත්වය, සංචාරක ක්ෂේත්‍රය, ඉදිකිරීම් කර්මාන්තය, අම්මලා, දරුවෝ රාජ්‍ය සේවය. මේ ගිනි කන්ද මේ ගින්දර රත් කරේ මේ වසර දෙකහමාරක තුනක දූෂිත පාලනය. එතුමා ඒ වාක්‍යයම කියනවා සතුටින් දිය කෙලින කකුලෝ. කවුද සතුටින් දිය කෙලින කකුලෝ? මැයි නමවැනිදා සාමකාමීව ක්‍රියාත්මක වුණු ප්‍රජාතන්ත්‍රවාදී පොදුජන ව්‍යාපාරයට අරලියගහ මන්දිරේ ඉඳලා ම්ලේච්ඡත්වයේ ප්‍රචණ්ඩත්වයේ ක්‍රියාත්මක කරපු රාජපක්ෂ හොරහවුල. ඇයි සතුටින් දිය කෙලින කකුලෝ කියන්නේ? දැන් ඊයේත් මම දැක්කා හිටපු ජනාධිපතිතුමා ඇතුළු ඒ පොහොට්ටු ඒ සමාජිකයෝ පොදුජන එක්සත් පෙරමුණේ කාර්යාලයේ ඉඳගෙන hina වෙවි බොහොම සතුටින් ඉන්නවා. මුළු රටම වැළපෙනවා. ඒක ඇස් පෙනුන බොහෝ දෙනෙකුට ඊයේ ප්‍රවෘත්ති දැක්කහම ඇස් පෙනුනා නම් කන් ඇහෙනවා නම් ඒව අපිට ඇස්වලින් දැක්ක කන් වලිනුත් ඇහුණා. ඒ වගේම මේ සතුටින් දිය කිලින කකුලෝ සුදුළු උණු වංචා කරලා පොල්තෙල් වංචා කරලා සීනි වංචා කරලා පැන්ඩෝරා පත්‍රිකාවලින් අපි හැමෝම දන්නවා කරපු දූෂණය නිව් ෆොරස්ට් ආයතනයත් එක්ක ඒ ගහපු විදුලි බල ගැහිල්ල හුලම් බලාගාර ගැහිල්ල ඔන්න සතුටින් දිය කෙලින කකුලෝ. ඉතින් මන් දන්නේ ඇත්ත වශයෙන්ම කවුද ජනාධිපතිතුමාට මේ කතාව ලියලා දුන්නේ? දැන් මේ ගින්දර රත් වෙන අවස්ථාවේ හැලියේ සතුටින් දිය කෙලින කකුලෝ ටිකට රැකවරණ දෙන්නේ කවුද? වර්තමාන ජනාධිපතිවරයා. ඒක තමයි ඇත්ත කතාව. ඉතින් මේක අපි දකින්නේ රටත් ජනතාවත් නොමග යවන මායාවක් හැටියට. මේක හරියට අර පහුගිය කාලේ ක්‍රියාත්මක වුණු ඇඳවීම, නාගරාජ ඇඳවීමක්, නාගමාණික්ක ඇඳවීමක්. මේක සුරංගනා කතාවක්. මූල්‍ය ස්ථාවරත්වය හා ඒකාබද්ධකරණය ගැන, ෆිස්කල් කන්සොලිඩේෂන් ගැන. මේක කිසිම වැඩපිළිවෙලක් නැහැ. අධි උද්දමනයට මූණ දෙන එක ගැන, හයිපර් ඉන්ෆ්ලේෂන් වලට කොහොමද මූණ දෙන්නේ? විසඳුමක් නැහැ. අපේ රටේ තියෙන අසාධාරණ බදු ක්‍රමය 80% ප්‍රතිගාමී, 20% ප්‍රගතිශීලී, ප්‍රොග්‍රෙසිව් සහ රිග්‍රෙසිව් ටැක්ස් ක්‍රමවේදය වෙනස් කරන්න කටයුතු කරලා නැහැ. ශ්‍රමික ප්‍රේෂණ අහිමිලා තිබෙනවා ඩොලර් බිලියන 4කට වැඩි ප්‍රමාණයක්. ඒවා පහු ලබා ගන්නේ කොහොමද කියන එක ගැන සඳහන් වෙලා නැහැ. අපි නම් හිතුවේ බලය ලබා ගත්තේ ඩොලර් බිලියන 4ක් අතේ තියාගෙන කියලා. ඒකත් කරේ ඇඳවීමක්. මේ අතුරු අය කතාව තුල තියෙන මොනවද? ඛණ්ඩණය වූ යෝජනා, peace meal solutions. ඒ වගේම මේ තුල පරිපූර්ණ ප්‍රතිසංස්කරණ හා ප්‍රතිව්‍යුහගත කිරීම, holistic approach එකක් අනුගමනය කරලා නැහැ. මම කැමතියි මේ අවස්ථාවේ පොඩක් පැහැදිලි කරන්න සමගි ජන බලවේගය අනුගමනය කරන වැඩපිළිවෙල. අපි අන්ත දක්ෂයාංශක නවලිබරල් වාදයේ විශ්වාස කරන්නේ. අපි ධනවාදී අන්තවාදය, අන්තවාදී ධනවාදයේ විශ්වාස කරන්නේ. ට්‍රිකල් ඩවුන් එකනොමික්ස් අපි විශ්වාස කරන්නේ. ලොකුම ට්‍රිකල් ඩවුන් එක ක්‍රියාත්මක කරේ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා. බිලියන 600ක් අපේ රටේ මහජන සල්ලි සුපිරි කෝටිපතියන්ට, පෝසතුන්ට ලබා දීම තුල තමයි මේ මූල්‍ය අර්බුදය නිර්මාණය වුණේ. කිසිසේත්ම නවලිබරල්වාදය අපි පිළිගන්නේ නැහැ. ඒ වගේම අපි විශ්වාස කරන්නේ අන්ත සමාජවාදී ක්‍රමවේද තුල, command control economic system එක තුල, socialism තුල අපේ රට ගොඩනගන්නට, ප්‍රශ්න විසඳන්නට හැකියාවක් නැහැ. අපි විශ්වාස කරනවා ව්‍යවසායකත්වය, වෙළඳපොළ බලවේගය, ඉල්ලුම සැපීම තුල ක්‍රියාත්මක වුණු මානුෂීය ධනවාදය, capitalism with a human face. ඒ නිසා අපි අනුගමනය කරන්නේ තුන්වෙනි මාවත, නිවැරදි මාවත. There is a third way. ඒ නිවැරදි මාවත, ඒ හරි මාවත සමාජ ප්‍රජාතන්ත්‍රවාදයයි. සමාජ වෙළඳපොළ ආර්ථිකයයි. ඒ සමාජ වෙළඳපොළ ආර්ථිකය තුල, ඒ සමාජ ප්‍රජාතන්ත්‍රවාදය තුල, ඒ තුන්වෙනි නිවැරදි මාවත තුල අපි equitable development, සමානාත්මතාවය සහ සාධාරණත්වය මත පදනම් වුණු සංවර්ධනය, inclusive development, සර්වහාගී සංවර්ධනය, sustainable development, තිරසර සංවර්ධනය, මෙන්න මේ ක්‍රමවේද තමයි අපි අනුගමනය කරන්නේ. අද අතුරු අයවැය සාකච්ඡාවට භාජන වෙන මේ මොහොතේ අපිට පේනවා දස ලක්ෂ ගණනින් අතරමං වුණු ජනතාවක් ඉන්නවා. ඒ අයගේ ප්‍රශ්නවලට විසඳුම් නැහැ. Millions are left behind. අතරමං වූ දස ලක්ෂ සංඛ්‍යාත පරපුරක් ඉන්නවා. ඒ අයව මේ appropriations bill amendment එකෙන් address කළා නැහැ. දැන් බලන්න ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ කතාවේ කියනවා පවුල් 61,000කට මාස 4ක් යනතෙක් 10,000 ගානේ සහන ලබා දෙන්න ඕනේ කියලා. ඉතාමත්ම හොඳ දෙයක්. කතාවේ කියන්නේ සහන ලැබිය යුතුම කොට්ටාසය මේ කොට්ටාසයයි කියලා. ඒ කියන්නේ අපේ රටේ පවුල් ලක්ෂ 57ක් ඉන්නවයි කියන එක ජනසංඛ්‍යා ලේකන දෙපාර්තමේන්තුවේ අවසාන වාර්තාවෙන් අපි හොයාගත්තා. මේ රටේ 1.07%කට තමයි මේ සහනය ලබා දෙන්නේ. ඔබතුමාට හරි විශ්වාස කරන්න පුළුවන්ද මේ රටේ ජනගහණයෙන් මේ මහා ආර්ථික පීඩනයේ අසහනය තුළ අසහනයට දැඩි අසහනයට පත් වෙලා සිටින්නේ 1.07%ක ප්‍රතිශතයක් කියලා? ඒක විශ්වාස කරන්න පුළුවන්ද? මම යෝජනා කරනවා මේ අවස්ථාවේ මේ පාර්ලිමේන්තුවේ සියලුම දෙනාට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මැතිතුමා උද්දමනයේ පිළිබඳව කරලා තිබෙන ඒ වැදගත් සමීක්ෂණය හොඳට කියවලා බලන්න. මේ වාර්තාවේ පැහැදිලිවම තිබෙනවා මේ රටේ ජනගහණයෙන් ලක්ෂ කීයකට මේ මහා හානිය සිදු වුණාද කියලා. දස ලක්ෂ ගණනින් කෝටි ගණනින් මේ හානිය සිදු වෙනකොට මේ අයවැය කතාවේ කියන්නේ 61,000කට තමයි හොඳටම අමාරු කියලා. යුනිසෙෆ් වාර්තාව, යුනිසෙෆ් ප්‍රධානියා මේ ආසියාතික කලාපේ ප්‍රකාශ කරනවා පවුල් 10ක් ගන්නකොට පවුල් 10න් පවුල් 7ක් තුන් වේල කාපු අය දෙවේලයි කන්නේ. දෙවේල ආහාර ගත්තු කට්ටිය එක වේලයි ගන්න. පවුල් 10න් 7ක් 70%ක් යුනිසෙෆ් එකේ කලාපීය ප්‍රධානියා කියනවා 70%ක් කියලා. අපේ ජනාධිපතිතුමා කියනවා අමාරුම කොට්ටාසය 1.07%යි කියලා. මම එතුමාට කියන්න කැමතියි ඔය ජනසංඛ්‍යා ලේකන දෙපාර්තමේන්තුවෙන් ලබා ගන්නා වූ ජනසංඛ්‍යා ලේකන පිළිබඳව මෙයිට වැඩිය හොයලා බැලුවොත් හොඳයි කියන කාරණාව. වසන්ත අතුකෝරාල මහාචාර්යතුමාගේ මේ වාර්තාව මම හැන්සාත් ගත කරනවා, සභාගත කරනවා. ඔබතුමන්ලට කියවලා බලන්න. මේකෙන් බලා ගන්න පුළුවන් මේ රටේ විපතටපත් වුණු දසලක්ෂ ප්‍රමාණයක් අපේ රටේ ජනතාව. දැන් සමාජ සුරක්ෂිත භාවය ගැන කතා කරනකොට බලන්න මේ ඇති කරලා තිබෙන ප්‍රමාණාත්මක වැඩිවීම ඉතාමත්ම සොච්චමක් තමයි මේ ජන ප්‍රජාවගේ අසරණ භාවයට, අනාථ භාවයට, අනතුරුදායක අන්තරාදායක තත්ත්වයකට මුහුණ දෙන අයට ඒ සහනය ලබා දීලා තිබෙන්නේ. කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. දැන් ගර්භණී මවුරුන්ට 20,000ට අමතරව 2,500ක් ලබා දෙනවා කියනවා. ඉතාමත්ම ප්‍රශංසනීයයි. නමුත් ගරු අග්‍රාමාත්‍යතුමනි, ඔබතුමාවත් දන්නවද අද 20,000 ලබා දෙනවයි කියලා? අද 20,000 ලබා දෙන්නේ නැහැ. ලබා දෙන්නේ නැති එකට 2,500ක් එකතු කරලා මෙහෙම බොරු කියන එක හරිද කියලා මම අහන්න කැමතියි. එතකොට මම මේ අවස්ථාවේ අහන්න කැමතියි, වගා හානියට ලක් වුණු ගොවීන්ට වගාවට වන්දි ලබා දීම ගැන මේකේ සඳහන් නැහැ. ධීවර ජනතාවට, වතු ජනතාවට, නගරපද ජනතාවට භූමි දැල් මිල වැඩි කිරීම තුළ සහන ලබා දෙනවයි කියලා කිව්වට දෙන මුදල සනහන් වෙලත් නැහැ. එයින් විපතට පත්තුණු ගාන ආණ්ඩුව දන්නෙත් නැහැ. ඒ මං අහන්න කැමති, දත්ත දන් නැතුව කොහොමද සාක්ෂි මත කේන්ද්‍රගත වුණු ප්‍රතිපත්තිමය රාමුවක් නිර්මාණය කරන්න, එවිඩන්ස් බේස්ඩ් පොලිසිස් වලට කොහොමද ප්‍රවේශ වෙන්නේ කියලා මම අහන්න කැමති. එතකොට මේ කතාවේ කියනවා ලක්ෂ 32කට කඩිනමින් සහන සැලසිය යුතුයි කියලා. ගාණක් නැහැ, මිම්මක් නැහැ, කාලවකවානුවක් නැහැ, කියන්නන් වාලේ ඔහේ කියලා තියෙනවා. ඒ වගේම හදිසි ආධාර හැටියට මේ ජූනි ජූලි බිලියන 31ක් මිලියන 31000ක් වන්දි ලබා දුන්නයි කියලා මේ කතාවේ කියවෙනවා. ඒ කියන්නේ රැකියා හිමි වුණු අයට, කෘෂිකර්මාන්තයේ නිෂ්පාදන අඩු වුණු අයට. මං අහන්නේ ඔබතුමා ඉන්න හම්බන්තොට දිස්ත්‍රික්කයේවත් වන්දි ගෙවලා තියෙනවද? මොන බොරුවද? රැකියා හිමි වුණයි කියලා වන්දි ගෙවලා තියෙනවද? අමූලික පට්ටපල් බොරුවක්. ඒකයි මම මේ කියන්නේ, මේක නාග රාජ ඇඳවීමක්. ඒ වගේම මම සතුටු වෙනවා 19.1 යටතේ ජනාධිපතිතුමා කියනවා 2002 වෙල්ෆෙයා බෙනිෆිට්ස් ඇක්ට් එක ක්‍රියාත්මක කරනවායි කියලා. ඉතාමත්ම හොඳ දෙයක්. මෙතන පවිත්‍ර වන්‍යාරච්චි වැතිනිය නැහැ. තමුන්නාන්සලාට මතක ඇති ගෝඨාභය රාජපක්ෂ මහත්තුමාගේ ඒ ජනාධිපති කාලවකවානුවල කැබිනට් එකේ සාකච්ඡා වුණු වැදගත්ම දෙයක් තමයි, සුසිල් ප්‍රේමජනත මහත්තුමා දන්නේ නැතුව ඇති, ඔබතුමා කැබිනට් එකේ හිටියේ නැහැ ඒ කාලේ, පවිත්‍ර වන්‍යාරච්චි මැතිතුම තරේ ප්‍රතික්ෂේප කරා, යෝජනාවකුත් ගෙනාවා 2002 වෙල්ෆෙයා බෙනිෆිට්ස් ඇක්ට් එක ක්‍රියාත්මක කිරීම නතර කරන්නයි කියලා, ඒ පනත ඉවත් කරන්නයි කියලා. දැන් ඉවත් කරන්නයි කියපු හාදේවන්ට සිද්ධ වෙලා තිබෙනවා අත උස්සන්න, මේ දෙයට අත උස්සන්න. මේක හොඳම හොඳ දෙයක්. මේ කියන්නේ සහනාධාර, සහන ලබා දීම දේශපාලනීකරණයෙන් තොරව ක්‍රියාත්මක වෙනවා කියන එකයි. අපි ඒකට අපේ සහයෝගය ලබා දෙන්න. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විදුලි බිල වැඩි කිරීම. දැන් තව සති කිහිපයක් යනකොට මුළු රටටම කරන්ට් එක වැදෙනවා. 75%ක් සාමාන්‍ය වැඩි කිරීම. මං අහන්නේ මේ අතුරු අයදැයි. ඒකට මොනම සහනයක්වත් නැහැ. විදුලි බිල වැඩි කිරීම පෝසතුන්ට කරාට කමන්නේ නැහැ. ඇති හැකි අයට කරාට කමක් නැහැ. නමුත් මේකේ වැඩියෙන්ම වැඩිලා තියෙන්නේ පොඩි මිනිස්සයාගේ බඩට, සාමාන්‍ය මිනිස්සයාට, ස්වයන් රැකියා ලාභියට, බේකරිය කරන මිනිස්සයාට, කඩයප්පන් හදන මිනිස්සයාට, පුංචි මිනිස්සුන්ට තමයි මේකෙන් වැඩියම වැඩිලා තියෙන්නේ. මේක කිසිම සහනයක් නැහැ මේ ඉලක්කගත කණ්ඩායම වලට. දොර කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන්ට කිසිම සහනයක් නැහැ. සංචාරක ශේෂ්ත්‍රයට කිසිම සහනයක් නැහැ. මේ ජනාධිපතිතුමාම අගමැති වෙලා ඉන්න කාලේ යහපාල රජේ පාස්කු ප්‍රහාරය තුළ අපි සංචාරක ශේෂ්ත්‍රයට පුදුම ශක්තියක් ලබා දුන්නේ. පොලි රහිත ණය දුන්න සංචාරක පොඩ්ඩොන්ට සංචාරක ශේෂ්ත්‍රයේ හැම තැනකටම අපි සහන ලබා දුන්නා. නමුත් කනගාටුවට කාරණාව, අගමැති වෙලා ඉන්නකොට කරපු දේ අතුරු අයවැය හරහා ජනාධිපතිතුමා ක්‍රියාත්මක කරලා නැහැ. ස්වයන් රැකියා ලාභීන්ට කිසිම සහනයක් නැහැ. ත්‍රිරෝද රථ රියදුරන්ට කිසිම සහනයක් නැහැ. ඩේලි වේජ් ණයට, දෛනික වේතනය ලබා ගන්න අයට කිසිම සහනයක් නැහැ. ඒ නිසා විශේෂයෙන්ම ජන සමාජයේ අසරණම කොට්ටාසවලට, ඒ වගේම මැද පන්තියට, ඒ වගේම රාජ්‍ය සේවකින්ට ඒ ලබා දිය යුතු ශක්තිය මේ කතාවේ නැහැ. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, බලන්න අපි අපේ විදේශ ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම අවුල් කරගෙනනේ. දැන් බලන්න ඉන්දියාව තරහ වෙලා ඉන්නවා නැවෙන්න දුන්නට. චීන තරහ වෙලා තියෙනවා නැවට එන්නේ කියලා මැදක් හරියේ එන්නෙපයි කිව්වට. මොන වගේ මෝඩ ප්‍රතිපත්තියද? ඊට පස්සේ කියනවා, මන් දන්නේ රොයිටර්ස්ද කොහෙද වාර්තා කරලා තියෙනවා, ජපාන රට කේන්ද්‍රගතව ආධාරක සමුළුවක් සහ ණය ප්‍රතිවහවගත කරන ක්‍රමවේදයකට ප්‍රවේශ වෙනවා කියලා. නමුත් ජපන් විදේශ අමතිතුමා කියනවා එහෙම දෙයක් ගැන සාකච්ඡා වෙලා නැහැ කියලා. මේ කාවද අන්දවන්න හදන්නේ? මේ කාවද රවට්ටන්න හදන්නේ? ඒ වගේම අද මේ රජයේ ක්‍රියාත්මක කරන මර්ධනය, රාජ්‍ය භීෂණය, රාජ්‍ය ම්ලේච්ඡත්වය, සමාජ මාධ්‍ය ජාල මර්ධනය කිරීම, තර්ජනෙල්ල කිරීම, මාධ්‍ය ආයතනවලට හානි කිරීම. දැන් බලන්න, අපි හැමෝම දන්නවා අපේ කෙහෙලිය මැතිතුමා මාධ්‍ය ඇමති වෙලා ඉන්න කාලේ මම ප්‍රකාශයක් කරා, කරුණා කරලා ඔබතුමන්ලා පිඹුරුපත් සකස් කරනවා සිරස මර්ධනය කරන්න, එහෙම කරන්න එපයි කියලා. කොහොම හරි ඒක නතර වුණා. මේ මොහොතේ හදන්නේ සිරස මර්ධනය කරා. මේ මොහොතේ හදන්නේ මේ රටේ පොඩි මිනිස්සුන්ට ගම්මැද්ද වෙනි දැවැන්ත වැඩසටහන් ක්‍රියාත්මක කරලා ආණ්ඩුවේ මිනිස්සුන්ට පෙනෙන්නේ නැති, දේශපාලඥයාට පෙනෙන්නේ නැති මේ රටේ අසරණ ජනතාවට ශක්තියක් ලබා දෙන සිරස මාධ්‍ය ජාලයක් මර්ධනය කරන්නට උත්සාහ කරනවා. මම පැහැදිලි වුණු ජනාධිපතිතුමාට කියන්න කැමතියි, එතුමා අග්‍රාමාත්‍යවරයා වෙලා සිටින කාලේ ක්‍රිමිනල් ඩෙෆමේෂන් ලෝ එක, සාපරාදී අපහාස නීතිය 2002 ජූලයි මාසේ ඉවත් කරා. ඒක එතුමා කරපු ඉතාමත්ම ප්‍රශස්ත ක්‍රියාවක්. මම එතුමාගෙන් ඉල්ලීමක් කරනවා, කරුණා කරලා මේ සිරස මර්ධනය නතර කරන්න, මේ සිරස ලයිසන් එක කැන්සල් කරන්නට අවශ්‍ය ඒ පිමුරුපත් සකස් කිරීම වහා නතර කරන්න. මොකද මේ වගේ ක්‍රියාදාමයන් තුළින් නරක පණිවිඩයක්, වැරදි පණිවිඩයක් ජිනීවා වලට සැප්තැම්බර් මාසේ ලබා දෙන්නේ. ප්‍රචණ්ඩත්වය තුළ මිනිස්සුන්ට, උද්ඝෝෂකින්ට පහර එල්ල කිරීම තුළ, ත්‍රස්තවාදය එල්ල කිරීමේ පනත පාවිච්චි කිරීම තුළත් ජිනීවා වලදී රට අන්තරාදායක තත්ත්වයකට පත් කරන්නේ. සිරස මර්ධනය කිරීම තුළිනුත් ඒ වගේ ක්‍රියාවක් තමයි ක්‍රියාත්මක කරන්න කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. දැන් බලන්න, අර සිරස මාධ්‍යවේදීන් 7-8 දෙනෙකුට බිම දාගෙන ගැහුවා, බිම දාගෙන ම්ලේච්ඡ ප්‍රහාරයක් එල්ල කරා. ඒවට මොනවත් ඉන්වෙස්ටිගේෂන්ස් නැහැ. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා ගරු ජනාධිපතිතුමාගෙන්, කරුණා කරලා මං හිතන්නේ යම්කිසි කාලවකවානුවක් තුළ එතුමාව එතුමාගේ දේශපාලන ගමනේ ඉදිරියට ගෙන එන්නට එතුමාටත් හයිය ලබා දුන්නු ආයතනයක් මේ සිරස ආයතනය. ඒ නිසා සිරස මර්ධනය වහා නතරකරන්න, සමාජ මාධ්‍ය ජාලය මර්ධනය වහා නතරකරන්න, මාධ්‍යවේදය වේදීන්ව මර්ධනය වහා නතරකරන්න නිදහස් මාධ්‍යයට ඉඩ ලබා දෙන්නේ කියලා මම ඉල්ලීමක් කරනවා. එතුමගේ කතාවේ සර්වපාක්ෂික ආණ්ඩුවක් ගැන කතා කරා. ගරු මූලසනාරූඪ නියෝජ්‍ය කතානායකතුමනි, අග්‍රාමාත්‍යතුමාගේ කතාවෙත් එකට එකතු වෙලා වැඩ කරමුයි කියන, එකට සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටවමුයි කියන යෝජනාව ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කරා. අගමැතිතුමාට මේ අහෙනවද නැද්ද දන්නේ නැහැ. එතුමා ගමනේ සිටින නිසා මම ප්‍රාර්ථනා කරනවා ඉදිරි සති කිහිපය තුළත් එතුමේ ගමනේ යන්නතෝ ඔය පුටුවේම සිටින්නට ධෛර්ය ශක්තිය වාසනාව ලැබේවා කියලා මම එතුමට කියන්න කැමති. නැ නැ මම පොඩ අහගන්න, මම කිව්වේ නෑ තාම. මම
මම පැහැදිලි කරා, මේ කර යෝජනා කරපු ප්‍රතිසංස්කරණ මම පැහැදිලි කරා.
ඔබතුමාට කියන්න කැමති එක නම් මම කියන්නේ ධම්මපදයේ ගාථාවක් තියෙනවා, අත්තානමය පටමන් පතිරූපේ නිවේසේ අතඤ්ඤ මනුසාසෙය ලකිලිසෙය පණ්ඩිතෝ. අනුන්ට බණ දේශනා කරන්න පෙර තමන් සුදුසු ගුණෙහි පිහිටා සිටින්න ගරු අග්‍රාමාත්‍යතුමනි, කෝප් එකේ කෝපායකේ සභාපතිකම් දී ගන්න බැරුව විපක්ෂයට මොන සර්වපාක්ෂික ආණ්ඩුද, මොන එකතු වෙලා වැඩ කිරීමද, අධීක්ෂණ ආංශික කාරක සභාවල සභාපතිකම් විපක්ෂයට දෙන්නේ නැතුව මොන විහිළුද මේ රටට සපයන්නේ. ඒ නිසා අර ධම්මපදයේ ගාථාව අනුන්ට බණ දේශනා කරන්න පෙර තමන් සුදුසු ගුණෙහි පිහිටා සිටින්න කියලා මං ඉල්ලීමක් කරනවා. දැන් මොකද්ද මේ සර්වපාක්ෂික ආණ්ඩුව? මේ සර්වපාක්ෂික ආණ්ඩුව ඇත්ත වශයෙන්ම මම දකින්නේ කැඳහැලියක් හැටියට, රටට අවශ්‍ය සර්වපාක්ෂික වැඩපිළිවෙලක්. මේ සර්වපාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කරලා දැන් ළඟදීම පාර්ලිමේන්තුවේ ඉන්න ගෝඨාභය රාජපක්ෂ මැතිතුමයි, මහින්ද රාජපක්ෂ මැතිතුමයි, බැසිල් රාජපක්ෂ මැතිතුමයි පොහොට්ටු බහුතරය එක්ක අපිට එකට වාඩි වෙන්න කියලාද කියන්නේ? එහෙම අපිට හැකියාවක් නැහැ. නමුත් රට වැටි තිබෙන මේ ප්‍රපාතයෙන් ගොඩ එන්නට පාර්ලිමේන්තු කමිටු හරහා රටට බරක් නොවි සාධනීය උදව් කරන්නට අපි සූදානම්. දැන් අපෙන් ඉල්ලීමක් කරලා තිබෙනවා විදේශ අමතිතුමා ජිනීවා ප්‍රතිපත්තිය පිළිබඳව ජිනීවා වැඩසටහන ගැන විපක්ෂයත් එක්ක කතා කරන්න ඕනේ කියලා. විජේදාස රාජපක්ෂ මැතිතුමා හිතනවාද අපි සූට් කේස් උස්සගෙන බෑග් උස්සගෙන ජිනීවා ගිහිල්ලා රටට විරුද්ධව අහවලාට විරුද්ධව අපි කේලංකිය කියලා හිතනවාද? අර 88 89 කාලේ වගේ අර හාදේ දෙන්නේ තුන් දෙනෙක් ගියානේ මානව අයිතිවාසිකම් නාමයෙන්. අපි එහෙම කරන්නේ නැහැ. හැබැයි එකක් තියෙනවා, ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ මේ තර්ජනය, මේ මර්ධනය, මේ ම්ලේච්ඡත්වය, මේ රාජ්‍ය ත්‍රස්තවාදයේ හිංසනයේ ක්‍රියාත්මක වුණොත් අපිටත් සිද්ධ වෙනවා යම් යම් පියවරල් වලට ප්‍රවේශ වෙන්න. අපි හැම විටම උත්සාහ දරන්නේ රටේ ප්‍රශ්න ඇතුලේ විසඳගන්න, අභ්‍යන්තරව විසඳගන්න. හැබැයි මේවට සවන් දෙන්නේ නැත්තම් සිදුවෙනවා අපිට ජාත්‍යන්තරයට කතා කරන්න. කරුණා කරලා එතනට අපිව ගෙනියන්නට එපා. මේ මර්ධනය ම්ලේච්ඡත්වය වහාම නතර කරන්න දෙයි කියලා මම මේ අවස්ථාවේ ප්‍රකාශ කර සිටිනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු ජනාධිපතිතුමා කතාව අවසන් කරනකොට මම දන්නේ නැහැ කවුරු මේ කතාව ලියලා දුන්නද කියලා. මේකේ එතුමා කියනවා ආජිතපර ලාහිලා එක තන කැරකීම. අපි තනිකර ලෝකයේ දිව යන්නේ. ඉතින් ඇත්ත වශයෙන්ම මොකද දැන් මේ වෙලා තියෙන්නේ? මොකද මේ එක තන කැරකවීම කියන්නේ? පොහොට්ටුව ජනාධිපතිතුමාව එක තන කරකවනවා. ඒකයි මේ කියන්නේ. ඇයි පොහොට්ටු එවන ලයිස්තුවට ඇමතිකම් නැහැ? පොහොට්ටුවේ 80ක් අසංකල් ලැබල තියෙනවා. අවුරුදු දෙකමාර බෑ, හතරමාර කරන්න ඕනේ කියලා. ඉතින් ජනාධිපතිතුමාව පොහොට්ටුව එක තන කරකවනවා. ඊට පස්සේ එතුමා කියනවා අප තනිකර ලෝකේ දිව යන්නේ. මම ජනාධිපතිතුමාට පුංචි අනතුරු ඇඟවීමක් කරන්න කැමතියි. අපි තනිකර නෙවෙයි, ජනාධිපතිතුමාව තනිකරලා තමයි පොහොට්ටුව ඉදිරියට දිව යන්නේ. මෙන්න ඇත්ත කතාව. ඒ නිසා විශේෂයෙන්ම මම ඉල්ලීමක් කරනවා ජනාධිපතිතුමා ප්‍රමුඛ එතුමාගේ කණ්ඩායම, මේ එතුමාගේ ගජමිතුරුකුත් ඉන්න මං ඉස්සරහ, කරුණා කරලා මේ මුදලට වරදාන වලට වරප්‍රසාද වලට මන්ත්‍රීවරු බාගන්න ව්‍යාපෘති දියත් කරලා සමගි ජන බලවේගයයි සමගි ජන සන්ධානයයි බෙදන්න කඩන්න උත්සාහ දරන්න එපා. දැන් ඔබතුමාම දැක්කනේ, ඔබතුමා නම් ඊයේ පාර්ලිමේන්තුවේ හිටියේ නෑ. ඒ කොහෙන්ද කොහට දාවේ කියන එක ඔබතුමා මැස් දෙකට දැක්කනේ. ඒ නිසා මතක තියාගන්න මේ මුදලට වරදාන වලට වරප්‍රසාද වලට විකිනෙන කණ්ඩායම මෙහෙ නෑ. මට ආරංචි මේ විජයදාස මහත්මයා මේ 20ක් බොහොම කනගාටුවෙන් ඉන්නවලු. මොකද පහුගිය දවස්වල පාර්ට් පේමන්ට් එක කරලා තියෙන අර දෙවෙනි වාරිකේ 20කට ගෙවෙන්න හැල්ලු മന്ത്രിවරු. ඒකින්දලු ඒ 20 අපිට දුන්නේ නැත්තේ. ආ කරුණා කරලා ඒ පාර්ට් පේමන්ට් එක දීලා මේ මිනිස්සුන්ව පොඩ්ඩක් සතුටු කරන්න. නැත්තම් බොහොම දුකෙන් කනගාටුවෙන් ඉන්නේ. මේක වගකීමෙන් මම කියන්නේ. ඒ නිසා මම පැහැදිලිව කියන්න කැමතියි නුවර මැලේසියා හරහා මේ සමගි ජන බලවේගය කුඩුපට්ටම් කරන්නට කටයුතු කරන MK කුමන්ත්‍රණවලට අපි අහු වෙන්නේ නැහැ. ඒ MK කුමන්ත්‍රණ මොනවද කියලා මං ඉස්සරහට විග්‍රහ කරන්න. මේ නුවර මැලේසියානු කුමන්ත්‍රණ හරහා තමයි සමගි ජන බලවේගය දෙකට කරන්නට පහුගිය දවස්වල උත්සාහ දැරුවේ. නමුත් ඒවා නිෂ්ඵල වුණා. ඒ වගේම මම කියන්න කැමතියි අරු නියෝජ්‍ය කතානායකතුමනි, දැන් උන්ගේ නෑදෑයන්ගේ පක්ෂයේ උන්ගේ නෑදෑයන්ගේ මාධ්‍ය එක එක ප්‍රවෘත්ති ප්ලාන් කරනවා. සජමෙන් පහක් යනවලු, 15ක් යනවලු, 20ක් යනවලු. එක්කෙනෙක් දුකෙන්ලු ඉන්නේ දෙනවයි කියපු හැමතිකම නොලැබුණු නිසා. මොන බොරුද, මොන පචද, මොන විහිළුද, මොන විහිළුද? ආ උන්ගේ නෑදෑයන්ගේ පක්ෂයේ උන්ගේ නෑදෑයන්ගේ මාධ්‍ය මේවා කියනවා. මම ඒ පත්තරවල නංගන් කියන්නේ නැහැ. මොකද මං මට යම් කිසි සදාචාරාත්මක භාවයක් තිබෙන නිසා. නමුත් ළඟදිම එමක් කියන්න සිද්ධ වෙයි. එහෙම කියලා ඊළඟ දවසේ නාගමාණික්ක මාධ්‍යවලට කියනවා අනේ කොහොම හරි අර පත්තර පිටුවට පත්තරේ කියනට ඔන්න ඔබ කියවලා දාපන්. මුළු රටම ඇවිස්සලා අපෙන් අහනවා 5 දෙනාද යන්නේ, 10 දෙනාද යන්නේ, 15 දෙනාද යන්නේ. හැබැයි රටටත් මම කියනවා ඔය බොරුවට, ඔය බොරු ප්‍රචාරවලට ඔය ඇත්ත වශයෙන්ම 99.9% ඉන්නේ හොඳ මාධ්‍ය. අර සියයට බින්දුවයි 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 එකේ ඉන්න ජඩ මාධ්‍ය වලට රැවටෙන්න එපා. ඔය බොරුවට උදේට කියලා පත්තර පිටුවල බොරු පච ටොම්පච සිරස්තල වලට රැවටෙන්න එපා. ඊයේ දවසේ අපි දැක්කා කොහෙන් කොහාට ආවද කියන එක. ඊයේ දවසේ අපි දැක්කා. ඒ නිසා විජේදාස රාජපක්ෂ මැතිතුමනි අර යාළුවට කියන්නේ අර ඉතුරු 150ක් ගෙවලා දාන්න කියලා 20ක් ඉන්නෝ මේ දැන් මෙහාට එන්න ඕනේ කියලා බලාගෙන. හැබැයි එකක් මම කියන්නම්, මේ දේශපාලන ඉතිහාසයේ කවුරු තියාගන්නවත් අපි සල්ලි දෙන්නේ නැහැ, කවුරුන්ව ගන්නවත් අපි සල්ලි දෙන්නේ නැහැ, කපන් දෙන්නේ නැහැ. අපිට යම් කිසි සම්පතක් තිබෙනවා නම් අපි ඒව කැප කරන්නේ හුස්ම වැඩසටහන හරහා, සක්වල වැඩසටහන හරහා, මේ වර්තමාන ජනාධිපතිතුමා ඉල්ලුම් කරලා තිබෙන ආකාරයට රටේ ජනතාවට රටට උදව් කරන්නයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරමින්, ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අවසාන වශයෙන් මම කැමති අපේ ජනාධිපතිතුමානම් කතාව අවසන් කරේ ආජි තපර ලාහිලා කියලා, මම කැමති ධම්මපදයෙන් මගේ කතාව අවසන් කරන්න. සුජීවං අහිරිකේන කාකසූරේන ධන්සිනා පක්කන්දිනා පකබ්බේන සංකිලිත්තේන ජීවිත. පවට ලැජ්ජාවක් නැති කපුටෙකුමෙන් අනුන්ව සූරා කන ගුණමකු හිතුවක්කාර කිලිති ජීවිතයක් ගෙවන කෙනෙකුට ලාභ සත්කාර මැද්දේ පහසුවෙන් ජීවත් වෙන්නට පුළුවන්. දැන් අපේ රටේ කවුද කපුටුමෙන් ගසා කන්නේ, කවුද අනුන්ව සූරා කාලා ගුණමකු හැටියට කටයුතු කරන්නේ, කවුද සන්තෝෂම් ලබා දීලා මුදලට මේ 225 මුදලට ගන්නට කටයුතු කරන මහා හොර කප්පිට්ටෝ ටික ලාභ සත්කාර මැද්දේ පහසුවෙන් ජීවත් වන්නේ කවුද? ඒවා පිළිබඳව පිළිතුරු සැපීම මේ රටේ ලක්ෂ 220ට මම බාර දෙනවා. ස්තුතියි.
බොහොම ස්තුති විපස්සනාගතමනි, ගරු ආචාර්ය විජේදාස රාජපක්ෂ මැතිතුමා, ඔබතුමාට මිනිත්තු 10ක කාලයක් තියෙනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද දින අපි සාම්ප්‍රදායිකව වාද විවාද කරන අයවැයක් පිළිබඳව නෙවෙයි මේ සභාවේ සාකච්ඡා කරන්නේ. මේක ඉතාමත්ම තාවකාලික වැඩපිළිවෙලක්. රටේ ඇති වුණ අරාජික තත්ත්වයක්, අර්බුදකාරී තත්ත්වයක් හේතුවෙන් මේ රටේ බහුතරයක් ජනතාවට විශාල පීඩාවකට පත්වෙන්නට සිද්ධ වුණා, විශේෂයෙන් ආර්ථික වශයෙන්. මේ ආර්ථික පීඩණයෙන් ජනතාව ගලවා ගැනීම සඳහා ක්ෂණික වැඩපිළිවෙලක් විදිහට ආණ්ඩුව තීරණය කළා මේ අතුරු අයවැය ලේඛනය ඉදිරිපත් කරන්න. මේ පිළිබඳව ඕනෑ තරම් විවේචන ඉදිරිපත් කරන්න හැකියාව තියෙනවා. මේක සංවර්ධනයේ ඉලක්ක කරගත්ත, ව්‍යාපෘති ඉලක්ක කරගත්ත අයවැයක් විදිහට නෙවෙයි ඉදිරිපත් කරලා තියෙන්නේ. අපිට තිබෙන සම්පත් ටික කළමනාකරණය කර ගනිමින්, ප්‍රාග්ධන වියදම් අඩු කර ගනිමින්, ජනතාවගේ ජීවන වියදම අඩු කර ගැනීම තමයි මෙහි මූලික ඉලක්කය බවට පත්වලා තියෙන්නේ. අපේ රටේ මේ ඇති වුණු ආර්ථික අර්බුදය සහ දේශපාලන අර්බුදය පිළිබඳව මම දීර්ඝ වශයෙන් කතා නොකරට මීට පෙර කතා කරපු මැති ඇමැතිවරු බොහෝ සෙයින් ඒ හේතු කාරණා ඉදිරිපත් කළා. මේ පාර්ලිමේන්තුවේ අපිට තියෙන්නේ ප්‍රධාන වගකීම් දෙකයි. පළවෙනි එක තමයි අපේ රටට අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය සහ නීති සම්පාදනය කිරීම. දෙවනුව මේ රටේ ජනතාවට තිබෙන මුදල් අයිතිය, ස්වාධිපත්‍ය අයිතිය ක්‍රියාත්මක කිරීම. මේ මූල්‍ය කළමනාකරණයේදී අපේ රටට වැරදුනයි කියන එක අපි අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඒක ගැන තර්ක විතර්ක කරලා කාලය නාස්ති කරගන්න අවශ්‍ය නැහැ. එතකොට මේ කඩාවැටීම පිළිබඳව අපි සමාජයේ දකිනවා නිරන්තරයෙන්ම අවුරුදු 74ක සාපයක් ගැන කතා කරනවා. මට තේරෙන්නේ නැහැ මේක අවුරුදු 74කට කොහොමද බලපෑවේ කියලා. 1948 නිදහසෙන් පස්සේ අපේ රටේ රාජ්‍ය නායකයෝ මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමාගේ ඉඳලා මේ රටට විශාල සේවාවක් සිද්ධ කරා. සිරිමාව බණ්ඩාරනායක මැතිනියගේ කාලේ ජනතාවට විශාල වශයෙන් අපහසුතාවයන් ඇති වුණා, ජනතාව පීඩාවට පත් වුණා. නමුත් ඒක දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් විදියට ගත්තම රට සම්පෝෂිත කර ගැනීම පිණිස ඒක හුඟක් උපකාර වුණා. නමුත් ජනතා මතය යම් ආකාරයකින් ඊට එරෙහි වීම නිසා හයම් පහක බලයක් එක්ක ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාට බලය ලැබුණා. එතකොට එදා සංවෘත ආර්ථිකය ගැන විවේචන ඉදිරිපත් කරලා අලුත් ආණ්ඩුවක් හදලා විවෘත ආර්ථිකයක් හැදුවා. දැන් ඒකටත් දැඩි ලෙස අපිත් විවේචන ඉදිරිපත් කරනවා. ඒකෙන් කියන්නේ ඒ මුළු ක්‍රම ක්‍රියා පද්ධතියම රටට අහිත කරයි කියන එක නෙවෙයි. ඒකිනුත් හුඟක් හොඳ දේවල් සිද්ධ වුණා. හැබැයි ඒකේ අඩුපාඩුත් තිබුණා. ඒ අඩුපාඩුව තමයි අපේ රටේ නිදහස් වෙළඳ ආර්ථිකය පැය 24ක් ඇතුළත විවෘත කරනකොට අපේ රටේ දේශීය වශයෙන් තිබුණු කර්මාන්ත ශේෂ්ත්‍රය සහ කෘෂි කර්මාන්ත ශේෂ්ත්‍රය ආරක්ෂා කරගන්න ප්‍රමාණවත් වැඩපිළිවෙලක් අනුගමනය නොකිරීම නිසා. ඒ වගේම අපේ රටේ මේ විධායක ජනාධිපති ක්‍රමයෙන් පස්සේ පත්වුණු ජනාධිපතිවරුන්ගේ කාල සීමාවල් තුළ පාර්ලිමේන්තුවේ බලතල අඩුවීම, ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ ගිලිහී යාම වගේ දේවල් අපි දැක්කා. විශේෂයෙන්ම 2015 ආණ්ඩුව බලයට පත්වෙනකොට විධායක ජනාධිපති ධූරය පිළිබඳව තිබුණු බරපතල චෝදනා විවේචනත් එක්ක යම්කිසි බලතල ප්‍රමාණයක් මේ පාර්ලිමේන්තුවට ගන්න අපි කටයුතු කරා. 19 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඒ පිළිබඳවත් අඩුපාඩු තියෙනවා කියලා විවේචනය වුණා. අපිට මෙතන බලන්න වෙන්නේ මොන ක්‍රමයේ ගෙනාවත් අඩුපාඩු තියෙනවා, විවේචන තියෙනවා. හැබැයි ඒ අඩුපාඩු අවම කර ගැනීමේ ක්‍රමවේදයකට තමයි යන්න තියෙන්නේ. නමුත් 20 සංශෝධනය හරහා නැවතත් මේ පාර්ලිමේන්තුවේ බලතල හීනවීම නිසා පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරුන්ටවත්, ඇමති මණ්ඩලයේ හිටපු අමාත්‍යවරුන්ටවත් පාලනය කරගත නොහැකි මට්ටමකට විධායක බලතල ක්‍රියාත්මක කිරීමක් අපි දැක්කා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තනි තීන්දු ගැනීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ ආර්ථික අර්බුදය නිර්මාණය වෙන්නේ. හැබැයි මේ ආර්ථික අර්බුදය නිර්මාණය වුණේ අද ඊයේ නෙවෙයි. ඔබතුමාට මතක ඇති 2007 මගේ කෝප් වාර්තාවෙන් මේකේ තියෙන බරපතලකම මම රටට සමාජයට හඳුන්වලා දුන්නා. ඒ වෙලාවේ බරපතල විවේචන චෝදනා මැද්දේ ඒ කරුණු හෙළිදරව්ම කරේ මම මේ යහපාලන නැත්තම් ගුඩ් ගවර්නන්ස් කියන ප්‍රින්සිපල්ස් වලට මුල් තැන දීලා පාර්ලිමේන්තුව තුලින් මූල්‍ය විනයක් ඇති කරන්න. නමුත් පාර්ලිමේන්තුව හරහා අපිට ඒක ඒ වෙලාවේ කරගන්නට හැකියාවක් ලැබුණේ නැහැ. ඊළඟට අපි පිළිගන්න ඕන සමහර ව්‍යාපෘති ඵලදායිතාවය අඩුයි. එක්කෝ ඵලදායිතාවයක් ඇත්තෙම නැහැ, විදේශ ණය ලබා ගැනීම නිසා අපි ණය උගුලක හිර වුණයි කියන කරුණ අපි පිළිගන්න ඕන. එතකොට මේ කොමන ආණ්ඩුවෙන් වුණත් ඒ ණය අරගෙන ණය ගෙවා ගන්න බැරි වෙනකොට ඊළඟට එන ආණ්ඩුව කියනවා නිදහසට කරුණක් විදියට ණය ගෙවන්න බැරි නිසා අපි ජාතික සම්පත් විදේශීයකරණය කරනවා කියලා. දැන් ඒ විදියට හම්බන්තොට වරාය අපිට අහිමි වුණා. මේ අද තියෙන ආර්ථික අර්බුදයේ නිර්මාණය වෙන්නේ එදා ඒ හම්බන්තොට වරාය පිළිබඳව ලෝකයේ සීතල යුද්ධයක යෙදිලා ඉන්න එක බලගත් පාර්ශවයකට අපි පහසුකම් සැලසීම මුල් කරගෙන එදා අපි මධ්‍යස්ථ ආර්ථික මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් තිබියදී අපේ අසල්වැසි ඉන්දියාවත් එක්ක ඒ වගේ කාලයක් තිස්සේ ඇමරිකාව, යුරෝපය වගේ රටවල් වලින් යම් සහන ලබාගෙන GSP සහනය වගේ දේවල් ලබාගෙන අපේ ආර්ථිකයට යම් දායකත්වයක් ලබා ගත්තා. නමුත් මේ ලෝකයේ බලවතුන්ගේ තියෙන විරසක භාවයන් ගැඹුරු වෙනකොට අපි වගේ කුඩා ආර්ථික තියෙන රටවල් වලට ආර්ථිකය පවත්වාගෙන යෑම ඉතා අසීරු කරුණක් බවට පත් වෙනවා. ඉතින් මේ පිළිබඳව දැඩි විවේචන තියෙන වෙලාවක තමයි අපි නැවතත් මේ යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා 22 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ ගරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා අපි බලාපොරොත්තු වෙනවා මේ සතියේ අවසන් වෙන්නට ප්‍රථම හෝ ඊළඟ සතියේ මුල දිනේදී ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඒ පිළිබඳව අපිට තීරණයක් ලැබේවි. ඒ ලැබුණට පස්සේ මේ පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයෝ විදිහට අපි තීරණය කරන්න ඕන රටට වඩාත්ම ගැළපෙන ක්‍රමවේදය කුමක්ද කියලා ඒ අනුව අපිට ඒ සම්මත කරගන්න පුළුවන්. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඒකම සඳහන් කරන්න ඕන 22 සංශෝධනය වගේම තවත් වැදගත් පනතක් තමයි දූෂණ විරෝධී පනත. අපි 2004
ගරු ඇමතුන්ට මිනිත්තු දෙක කාලයක් තියෙනවා.
2004 දූෂණ විරෝධී ප්‍රඥප්තියට එකඟතාවය පළ කරා එක්සත් ජාතීන් එක්ක ඒ සම්බන්ධයෙන් නීති යනපනත් හදන්න යාන්ත්‍රණ හදන්න අපි එකඟතාවයකට ඇවිල්ලා තිබුණාට අපිට ඒක කරගන්නට තාම බැරි වෙලා තියෙනවා. පහුගිය සති කීපයක් පුරාවට අපි එක දිගට මේ පිළිබඳව අධ්‍යයනය කරලා කටයුතු කරලා ඒ පනත මේ වෙනකොට අපි සකස් කරලා කෙටුම්පත් කරලා තිබෙන්නේ. ඒ පනත සම්මත කර ගැනීමෙන් පසුව අපිට අලුත් ආකෘතියක අල්ලසා දූෂණ කොමිෂන් සභාවක් ඒ වගේම වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීමේ නීතියක් රටට හඳුන්වලා දෙන්න පුළුවන්. අපි එපමණක් නෙවෙයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, රාජ්‍යාංශය විතරක් නෙවෙයි දූෂණ සිද්ධ වෙන්නේ, පෞද්ගලිකාංශයේ පවා විශාල වශයෙන් අද වංචා දූෂණ වෙනවා. අද පොලිසිවල අධිකරණවල නඩු ගොඩ ගැහිලා තියෙනවා. අවුරුදු 150කටත් වඩා පැරණි අනපනත් සංඛ්‍යාවක් තියෙනවා. විශේෂයෙන්ම මේ නොතාරිසාඥා පනත, ඉඩම් ලියාපදිංචි කිරීමේ පනත, අන්තිම කැමැති පත්‍ර පනත, ලේඛන ලියාපදිංචි කිරීමේ පනත් වගේ යල් පැන ගිය පනත් සංඛ්‍යාවක් තියෙනවා. මේ වෙනකොට අපි 50කට වැඩි ප්‍රමාණයක් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ අංශිනුත් ඒ කටයුතු සිදු කරගෙන යන්න. අනිත් එක තමයි ප්‍රතිපත්තියක් විදිහට ගත්තොත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ රටේ මේ ග්‍රාමීය දිලිඳු බව තුරන් කිරීම සඳහා දේශීය කෘෂිකර්මාන්තය සහ කර්මාන්තය දියුණු කිරීමේ අරමුණෙන් තමයි ඒ වකවානුවල පැවති ආණ්ඩු, ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, උකස් ආයෝජන බැංකුව වගේ රාජ්‍ය බැංකු ආරම්භ කළේ. හැබැයි අද ඒ බැංකුවලට ඒ බැංකු ආරම්භ කරේ කුමකටද කියන කාරණය කාටවත් ඒ පිළිබඳව මතකයක් නැහැ. අද රාජ්‍ය බැංකුව අවබෝධ කරගෙන නැහැ ඒගොල්ලන්ට කෘෂිකර්මයට දිය යුතු දායකත්වය කුමක්ද, සුළු කර්මාන්තංශවලට දිය යුතු දායකත්වය කුමක්ද කියලා ඔවුනුත් අර පෞද්ගලික වාණිජ බැංකු වගේම උපරිම ලාභය ලබලා පත්තර පිටු ගණන් පුරෝලා අපි තමයි වැඩිම ලාභ ලැබූ බැංකුව විදියට වාර්තාගත කරන්න තරඟයක දුවනවා මිසක් මේ රටේ ආර්ථිකයට ඉටු කළ යුතු වගකීම පිළිබඳව ඒගොල්ලන් වගකීම පැහැර හැරලා තියෙනවා. ඔබතුමාට මතක ඇති එදා ග්‍රාමීය ආර්ථිකය දියුණු කිරීම සඳහා සිරිමාව බණ්ඩාරනායක මැතිණියගේ කාලේ අපේ රටේ සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් ගොවි ජනසේවා මධ්‍යස්ථානයක් තිබුණා. ඒ ගොවි ජනසේවා මධ්‍යස්ථානයකම ලංකා බැංකු ශාඛාවක් තිබුණා. ඒ ප්‍රදේශයේ ජීවත් වෙන ගොවි ජනතාවගේ කම්කරුවාගේ දීවරයාගේ ඒ රුපියල් 10-15 එකතු කරලා ඒ ගිණුම්ගත කරපුවාම ඉත අඩු මුදලට ඒ ප්‍රදේශයේ ජනතාවට තමන්ගේ ගොවිතැන් කරගන්න බීජ ටික ගන්න පොහොර ටික ගන්න තමයි ඒ ණය දුන්නේ. නමුත් මේ විවෘත ආර්ථිකය හරහා ඒ වගේ ලංකා බැංකු ශාඛා 350කට අධික සංඛ්‍යාවක් වසා දැමීම තුළ අද හැම ගමක් තුළම හැම ප්‍රදේශයක් තුළම කළු ආර්ථිකයක්, කළු පොලි ආර්ථිකයක් ඇති වෙලා තියෙනවා. ඉතින් මේ සම්බන්ධව දීර්ඝ කාලීන වැඩපිළිවෙලකට අපි යන්න ඕන. ඒ සඳහා ආර්ථික ප්‍රතිසංස්කරණවල අවශ්‍යතාවයත්, නීති ප්‍රතිසංස්කරණවල අවශ්‍යතාවයත් අපි හඳුනගෙන තියෙන්නේ. ඒක නිසා පාර්ලිමේන්තුවේ මම විශ්වාස කරන්නේ පක්ෂ ભેදයකින් තොරව, ආණ්ඩුවද විපක්ෂයද කියන ભેදයකින් තොරව ඒ ප්‍රතිසංස්කරණ අපි කවුරුත් එකට එකතු වෙලා සිදු කළ යුතුව තිබෙනවා. එහෙම නොකොළොත් එම මේ පාර්ලිමේන්තුව කෙරෙහි මහජනතාවගේ බිඳ වැටිලා තිබෙන විශ්වාසය අපිට නැවත ගොඩ ගැනීමට අපහසු වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මැතිතුමනි, ගරු අගමැතිතුම.
නියෝජ්‍ය කතානායකතුමනි, ඔබතුමාගේ අවසරය ඇතුව ශ්‍රී ලංකා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග නිලධාරී මට්ටමේ එකඟතාවයකට පැමිණීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වසර 4ක කාලයක් පුරා ක්‍රියාත්මක කරන ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ ණය පහසුකම් එක්ස්ටෙන්ඩඩ් ෆන්ඩ් ෆැසිලිටි ලබා ගැනීම සඳහා නිලධාරී මට්ටමේ එකඟතාවයකට පැමිණෙනට අද උදෑසන රජයට හැකි වුණා. ශ්‍රී ලංකාවට මුහුණ දෙන ගැඹුරු ආර්ථික අර්බුදයෙන් ගොඩේමට දරන උත්සාහයේදී මේ ඉතා වැදගත් සංදිස්ථානයක් වෙනවා. නිලධාරී මට්ටමේ එකඟතාවයකට පසුව ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය තුළ අපේ ණය තිරසාර භාවය, ඩෙට් සස්ටේනබිලිටි ලබා ගැනීමට උදව් කරන බවට ශ්‍රී ලංකාවට ණය ලබා දෙන්නන්ගේ සහතිකයක් the necessary adequate financing assurance avashya wenawa. In pasuwa jatiyantara moola aramudale vidhayaka sabhave the executive board anumathi laba ganeema avashyai. Dvipanshika nilamatteme official bilateral level discussions sakatcha mee langata aarambha kirimata niyamita. ඒ සමගම අපට විශේෂයෙන් ද්විපාර්ශික හා බහුපාර්ශව සංවර්ධන හවුල්කරුවන්ගෙන් ඩෙවලොප්මන්ට් පාර්ට්නර්ස් ණය මුදල් ලබා ගන්නට අවකාශ සැලසෙනවා. ඒ තුළින් අපට අත්‍යවශ්‍ය කටයුතු සඳහා අරමුදල් ලැබෙන අතර ආර්ථිකය හා ජන ජීවිතය ක්‍රමයෙන් යථාතත්වයකට පත් කරන්න කටයුතු කළ හැකි වෙනවා. අද ඇතිකරගත් එකඟතාව අපේ උත්සාහයන්ගේ විශාල ප්‍රගතියක් පෙන්වන කරුණක් වුවද අප මතක තබා ගත යුතු කරුණක් වන්නේ මෙය තවමත් ආරම්භයක් පමණක් බවයි. තව දීර්ඝ ගමනක්ද අපට යා යුතුව තිබෙනවා. ඉදිරියේදී මෙම ආර්ථික අර්බුදයට හේතු කරුණුවලට විසඳුම් සැවීම සඳහා විශාල කැපකිරීමක් කරන්නට අපට ආරම්භ කර තිබෙනවා. දශක ගණනාවක් තිස්සේ අපේ ඉතුරුම් වලට වඩා විශාල ප්‍රමාණයක් පරිභෝජනය කර තිබෙනවා. ඒ තුළින් අපේ ණය ප්‍රමාණය ඉතා විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා. රටේ ආදායම විවිධ හේතු නිසා ඉතාම අඩු මට්ටමකට අඩු වෙලා තියෙනවා. මේ නිසා සෞඛ්‍ය අධ්‍යාපනය පොදු ප්‍රවාහනය වගේ වැදගත් අංශවලට වැඩි ආයෝජන ප්‍රමාණයක් යොමු කරන්නට අපට නොහැකි වී තිබෙනවා. ඛනිජ තෙල් විදුලිය වැනි උපයෝගිතාවයන් අපි කාලයක් තිස්සේ අඩුමිලට රට තුළ පරිභෝජනය කර තිබෙනවා. ඒ තුළින් විශාල වෙළඳ හිඟයක් ඇති වෙලා විනිමය අනුපාත දුර්වල වුණා. රාජ්‍ය ව්‍යවසායන් දස ගණනාවක් පුරා නිසි ලෙස කළමනාකරණය කරන්නේ. එනිසා ඒ ආයතන විශාල ලෙස ලාභ ලැබුවා. ඒද මහ ජනතාවට විශාල බරක් ඇති කළා. විද දුර්වලතාවයන් වැරදි ප්‍රතිපත්ති තීරණ නිසා අවසානයේ සිදු වුණේ ණය පැහැර හැරීමට සිදුවීම හා ගැඹුරු ආර්ථික අර්බුදයකට රට තල්ලවීමයි. මේ මාර්ගෝපදේශයෙන් ගොඩේමට නම් එවැනිම ගැඹුරු හා පුළුල් ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීමට සිදු වෙනවා. කවුරුත් බලා සිටියත් මේ ප්‍රතිසංස්කරණ සිදු කිරීම අවශ්‍ය වෙනවා. තිරසාර හා පුළුල් ආර්ථික වර්ධනයක් ලබා ගන්නට හැකි වන්නේ එවිටයි. පසුගිය මාස පහක පමණ කාලය තුළ රජයේ මේ ප්‍රතිසංස්කරණ ඇතුළත් වැඩසටහන පිළියෙල කළා. එම වැඩසටහන නිලධාරී මට්ටමේ එකඟතාවයක් දැන් ලැබී තිබෙනවා. වඩාත් අභියෝගාත්මක කරන වන්නේ මෙම අශීරු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමයි. මහ ජනතාවගේ ආර්ථික පීඩාවට පත්ව ඉන්න තත්ත්වයක මෙම ප්‍රතිසංස්කරණ සිදු කිරීම ඉතා අපහසු බවද අපි ගැඹුරෙන් දන්නවා. එම නිසා අත්‍යවශ්‍ය කාරණය වන්නේ මැදිහා දිගු කාලීනව රට බේරා ගැනීමට අවසානයේ ඉහළ සංවර්ධනයක් අත්කර ගන්නට මේ ප්‍රතිසංස්කරණ අවශ්‍යයි යන්න තේරුම් ගැනීමයි. බංකොලොත්තු රට නැවත සංවර්ධනය මාවතට යොමු කර අපේ අනාගත දරු පරපුරට යහපත් අනාගතයක් උරුම කර දෙන්නට ජනාධිපතිතුමාටත් අපේ රජයත් මේ වෙනුවෙන් කැපී සිටින බව යළිත් මතක් කරන කැමැතියි. අවසාන වශයෙන් කියන්ට කැමති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවයට පැමිණියෙන් පසු ඒ පිළිබඳ අපි තවදුරටත් විස්තර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා. ස්තුතියි.
බොහොම සිතගරුවක මැතිතුමනි.